ටිකා අසූතුන ටිකක් දීර්ඝ කාර්යපත්‍රිකාව. එහෙමනම් දැන් ඔබ සූදානම් ඇති වැඩසටහන සඳහා මේ වෙද්දී දුවෙක් පුතෙක් පිළිතුරු ලියලත් ඇති. ලියලා තියෙනවා නම් වඩා හොඳයි. ඉදිරි කාර්යපත්‍රිකාවත් අන්න ඒ විදිහට පිළිතුරු ලියලා එකතු වෙන්න. මොකද දැන් අපි පොතේ අවසාන කොටසේ ඉන්නේ. ඒ නිසා එහෙමනම් අපි යමු පුනරීක්ෂණ පත්‍රිකා 83ට. පළමු ගැටලුව ඔබට වෙන් රූප සටහනක් ආශ්‍රිතව තමා ලැබිලා තියෙන්නේ. බලමු මොකද ප්‍රශ්නය කියලා. ඉහත වෙන් රූප සටහන ඇසුරින් වියුක්ත කුලක යුගල දෙකක් නම් කරන්න. යුගල දෙකක් ඔබට ඔන්න නම් කරන්න තියෙන්නේ. දැන් මම දන්නවා බොහෝ දුවල පුතාලට තියෙන ප්‍රශ්නේ, එහෙම නැත්නම් ඇති වෙන ප්‍රශ්නේ තමා මොකද්ද වියුක්ත කුලක කියන්නේ. බොහෝ දෙනෙකුට මේක අමතක ඇති. පුතේදුවේ වියුක්ත කුලක කියන්නේ පොදු අවයව නොමැති කුලක දෙකක්. මම නැවත කියන්නම්, අවශ්‍ය නම් සටහන් කරගන්න. වියුක්ත කුලක කියන්නේ පොදු අවයව නොමැති කුලක දෙකක්. තවත් විදිහකට කියනවා නම් අපිට මතක තියාගන්න දීසි, ඡේදනය නොවන කුලක දෙකක්. වෙන් රූප සටහනක නම් ඡේදනය නොවන කුලක දෙකක්. ඉතින් ඔබ බලන්න ඔබට ලැබිලා තියෙන රූප සටහනේ A සහ B එකිනෙක ඡේදනය වෙච්ච බවක් තමයි අපට පේන්නේ. නමුත් A සහ C එකිනෙක ඡේදනය වෙලා නැහැ. අන්න ඒ නිසා A සහ C වියුක්ත කුලක යුගලයක් විදිහට ගන්න පුළුවන්. ඒ වගේම B සහ C ඡේදනය වෙලා නැහෙනි. එහෙමනම් අපට B සහ C වියුක්ත කුලක දෙකක් විදිහට නම් කරන්න පුළුවන්. එහෙමනම් පළවෙනි ප්‍රශ්නයේද පිළිතුර තමයි ඒකමාසි සහ බීකමාසි. ඔන්න ඔය විදිහට පළවෙනි ප්‍රශ්නයට අපට පිළිතුරු සපයන්න පුළුවන්. එහෙමනම් අපි දැන් අවධානය යොමු කරමු දෙවන ප්‍රශ්නයට. දෙවන ප්‍රශ්නය කියනවා මෙන්න මෙහෙම දෙයක්. A හා B යනු සසම්භාවී පරීක්ෂණයක සිද්ධි දෙකකි. මොනවද මේ සසම්භාවී පරීක්ෂණ කියන්නේ? පුතේ සසම්භාවී පරීක්ෂණ අපි කතා කරන්නේ නවය ශ්‍රේණියේදී පමණ. ඉතින් ඔබට ඒ දේ අමතක නම් චුට්ටක් නැවත බලන්න. මම අද ඊට දීර්ඝ කාර්යපත්‍රිකාවක් තියෙන නිසා සසම්භාවී පරීක්ෂණයක් කියන්නේ මොකද්ද කියලා විස්තර කරන්න ඔබගේ වටිනා කාලය ගන්නේ නැහැ. PA සමානයි 5න් 2ක්ද? PB සමානයි 3න් 1ක්ද? PA ඡේදන B සමානයි 15න් 3ක්ද? නම් PA මේල B හි අගය සොයන. දැන් සමහර විටක බොහෝ දුවල පුතාලා සම්භාවිතාවය පාඩම මේ විදිහ නිමා කරලා නැති වෙන්නට පුළුවන්. නමුත් ඔබට 10 ශ්‍රේණියේදී කුලක තිකක අවයව අතර සම්බන්ධතා කුලක පාඩමේ එක් කොටසක්. එහිදී ඔබ ඉගෙන ගන්නවා මෙන්න මේ වගේ සමීකරණයක්. ඔබට මතක නැතිනම් අනිවාර්යෙන් මෙය කෙටි සටහන් පොතේ සටහන් කරගන්න. PA මේල B වගේම තමයි මෙතනදී අපි ඉගෙන ගන්නවා NA මේල B සමානයි NA ධන NB ඍණ NA ඡේදන B. මම නැවත කියන්නම්. NA මේල B සමානයි NA ධන NB ඍණ NA ඡේදන B. ඔන්න ඔය සූත්‍රය වගේම සූත්‍රයක් තියෙනවා සම්භාවිතාවේදී. එහෙමනම් ඒ සූත්‍රය මතක නම් ඔබට අනිවාර්යෙන් මේ සූත්‍රයත් මතක හිටිනවා. P A මේල B සටහන් කරගන්න ඔබට අමතක නම් P A මේල B සමානයි P A ධන P B ඍණ P A ඡේදන B. ඔන්න ඔය සූත්‍රය ඔබට මතක තිබුණා නම් මේ ගැටලුවට පිළිතුරු ඔබට සපය ගන්න පුළුවන්. එහෙමනම් අපි ආදේශ කරමු. මෙහි P A මේල B ඔබට අගේ හොයන්නල තියෙනවා. PA සඳහා අපි 5න් 2 ආදේශ කරමු. එනම් 5න් 2 ධන PB සඳහා 3න් 1 ඍණ PA ඡේදන B සඳහා 15න් 3. ඉතින් ඔබට පේනවා මේ භාගවල පොදු හරය විදිහට සුදුසු 15. එහෙමනම් 5න් 2 15ට 5 3යි. ඒ නිසා ලවේ තියෙන දෙකේ ඉලක්කම අපි 3න් ගුණ කරනවා. එහෙනම් දෙවරක් 3 6යි. ඒ වගේම 3න් 1 සලකෝතින් 15ට 3 5යි. එහෙනම් ලවේ තියෙන එක 5න් ගුණ කරපුවම 1 5 5යි. එහෙනම් 6 ධන 5. ඍණ ඊළඟ ඍණ ලකුණක් තියෙන නිසා 15ට 15 ඒවා 1යි. අන්න ඒ නිසා ලවේ තියෙන 3කින් ගුණ කරන්න වෙනවා. එහෙනම් කීයද? 3 වරක් 1 3යි. එහෙනම් ඔබට ලැබෙනවා 6 ධන 5 ඍණ 3ක් විදිහට ලවයේ අගය. ඉතින් මේ සුළු කරපුවාම ඔබට බොහොම පහසුවෙන් ලවයේද ලැබෙනවා 8ක්. එහෙමනම් දෙවන ගැටලුවට පිළිතුර කීයද? 15න් 8යි. ඔබට මතක තියාගන්නට සිද්ධ වුණ සූත්‍රය මොකද්ද? මම නැවත කියනවා. PA මේල B සමානයි PA ධන PB ඍණ PA ඡේදන B බොහොම වැදගත් සූත්‍රයක්. අනිවාර්යෙන් ඔබ මතක තියාගන්න විභාගයේදී ඔබට උවමනාවි. එහෙමනම් අපි බලමු තුන්වෙනි ගැටලුව. තුන්වෙනි ගැටලුවේ තියෙන්නේ වරහන් තුල x ඍණ 2 වාරයක් x ධන 3 සමානයි බිංදුව. සමීකරණය විසඳන්න කියලායි කියන්නේ. ඉතින් අපේ වාසනාවට මේ අවස්ථාවේදී මේ වර්ගජ සමීකරණයේ සාධක වෙන් කරලා තියෙන්නේ. කියන්නේ සාධක දෙකක ගුණිතයක් විදිහටයි ඔබට මේ ගැටලුව දීලා තියෙන්නේ. ඉතින් ඔබ දන්නවා ගුණිතයක් බිංදුවට සමාන වෙනවා නම් අනිවාර්යයෙන්ම මේ ගුණිතයේ එක් පදයක අගය බිංදුවට සමාන වෙන්න ඕන. අපි ඔබට කියනවා ශුන්‍ය ගුණය කියලා. එහෙමනම් මට ලියන්න පුළුවන් x ඍණ 2 සමානයි බිංදුව හෝ x ධන 3 සමානයි බිංදුව. ඉතින් එහෙමනම් x ඍණ 2 ඍණ 2 සමාන ලකුණින් එහා පැත්තට ගියපුවාම x සමානයි 2 විදිහටත් ඒ වගේම x ධන 3 සමානයි බිංදුවේ ධන 3 සමාන ලකුණින් එහා පැත්තට ගියපුවාම x සමානයි ඍණ 3 විදිහටත් ලැබෙනවා. එහෙමනම් එම ගැටලුවට පිළිතුර කීයද? x සමානයි 2 හෝ x සමානයි ඍණ 1. එහෙමනම් අපි දැන් හොඳම වෙලාව 4 වන ගැටලුවට අවධානය යොමු කරන්න. රූප සටහනේ දැක්වෙන තොරතුරු අනුව දී ඇති රේඛාවේ අනුක්‍රමණය සොයන්න. ඔබට සරල රේඛීය ප්‍රස්ථාරයක අනුක්‍රමණය කියපු ගමන් මතක් වෙන්නට ඕන සූත්‍රයක් එහෙම නැත්නම් සමීකරණයක් තියෙනවා. අනුක්‍රමණය සමානයි y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස. නැවත මං කියන්නම් අනුක්‍රමණය සමානයි y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස. ඉතින් ඔබට අද ලැබිලා තියෙන රූප සටහනේ නම් ඛණ්ඩාංක දෙකක් ලකුණු කරලා තියෙනවා. එක ලක්ෂයක් තමා 2,1 ලක්ෂය සහ අනික තමා 6,7. ඔබට පුළුවන් පුතේදුවේ මේ වෙලාවේදී මෙන්න මේ ලක්ෂ 2 යාවෙන විදිහට ත්‍රිකෝණී ත්‍රිකෝණයක් ඇඳගන්න. අන්න එවිට ඔබට පුළුවන් y දුර හොයාගන්න. ඒ ත්‍රිකෝණී ත්‍රිකෝණයේ එක් පාදයක් තියෙනවා y දුර වලින් හොයාගන්න. අන්න ඒ දුර හොයාගන්නත් පුළුවන්. ඒ වගේම x දුර හොයාගන්නත් පුළුවන්. ඔබට මතක් වෙන ඇති මේ වගේ ගැටලුවකට කොහොමද පිළිතුරු සපයන්නේ කියලා. එහෙමනම් මෙතන තියෙන්නේ ඉහළින් තියෙන ලක්ෂයේ y ඛණ්ඩාංකය 7යි. ඒ වගේම පහළින් තියෙන ලක්ෂයේ y ඛණ්ඩාංකය 1යි. එහෙමනම් ඔබට පුළුවන්කම ලැබෙනවා ඒ රේඛාවේ y දුර හොයාගන්න 7න් එකක් අඩු කරපුවාම 6ක් විදිහට. ඒ වගේම x දුර හොයාගන්න පුළුවන් ඉහළින් තියෙන ඛණ්ඩාංකයේ x ගියාගේ 6ක් ඒ වගේම පහලින් තියෙන ඛණ්ඩාංකයේ x ගියාගේ 2ක්. එහෙමනම් 6න් 2ක් අඩු කරන්නට සිද්ධ වෙනවා. ඒ පාදයේ දිග හොයාගන්න. එහෙමනම් ඒ කියන්නේ තිරස්ව තියෙන පාදයේ දිග. තිරස්ව තියෙන පාදයේ දිග එහෙමනම් ඔබට ලැබෙනවා 4ක්. එහෙමනම් y දුර 6ක් විදිහටත් x දුර 4ක් විදිහටත් ඔබට ලැබෙනවා. එහෙමනම් y දුරින් x දුර බෙදපුවාම ඔබට ලැබෙනවා 6 බෙදීම 4ක්. එය සරල කරපුවාම 3 බෙදීම 2ක්. එහෙම නැත්නම් 2කින් 3ක්. හැබැයි ඔබ ටිකක් සැලකිලිමත් වෙන්නට ඕන. මේ වෙලාවේදී රේඛාව x අක්ෂයත් එක්ක x අක්ෂයේ ධන දිශාවත් එක්ක සාදන කෝණය සුළු කෝණයක්ද මහා කෝණයක්ද කියන එක. x අක්ෂයේ ධන දිශාවත් එක්ක සරල රේඛීය ප්‍රස්ථාරය සාදන කෝණය සුළු කෝණයක් නම් අනුක්‍රමණයට ලැබෙන්නේ ධනාගයක්. දැන් මේ රූප සටහනේ ඔබට ලැබිලා තියෙන්නේ මේ රේඛාව දික් කරලා ගත්තොත් ඔබට පේනවා x අක්ෂයේ ධන දිශාවත් එක්ක සාදන කෝණය සුළු කෝණයක් වන නිසා මෙහි අනුක්‍රමණය ධනයි. ඔන්න බොහෝ කරුණු මම ඔබට ඒ ගැටලුව සම්බන්ධයෙන් මතක් කරා. වැදගත් කරුණු මම නැවත කියන්නම්. අනුක්‍රමණය සමානයි y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස. එහෙම නැත්නම් y දුර වෙනස බෙදීම x දුර වෙනස. එක එක ශිෂ්‍යෝ එක එක විදිහට මතක තියාගන්නවා. මම මේ ශිෂ්‍යෝ මතක තියාගන්න විදිහටයි ඔබට මේ කාරණා පැහැදිලි කරන්නේ. ඒ වගේම අනුක්‍රමණයේ ලකුණ ධන වෙනවා x අක්ෂයේ ධන දිශාවත් සමග සාදන කෝණයේ සුළු කෝණයක් නම් අනුක්‍රමණයේ ධන වෙනවා. එම කෝණය මහා කෝණයක් නම් අනුක්‍රමණයේ ඍණ වෙනවා. හොඳයි. ඒ කරුණු ප්‍රමාණවත් ඇති කියලා මං හිතනවා. එහෙමනම් පස්වෙනි ගැටලුවට අපි අවධානය යොමු කරමු. 11 15 පන්ති ප්‍රාන්තරයේ මධ්‍යාගයේ උපකල්පිත මධ්‍යන්‍යයේ ලෙස සලකා අපගමන තීරුව සම්පූර්ණ කරන්න. ඉතින් පුතේදුවේ ඔයගොල්ලොන්ට මතක් වෙන්න ඕන මේ අපගමනය කොහොමද හොයන්නේ කියලා. දැන් මුලින්ම මෙහි උපකල්පිත මධ්‍යන්‍යයේ විදිහට ගන්න වෙන්නේ 11 15 පන්ති. පන්ති ප්‍රාන්තරේ. ඉතින් ඔබට දීලා තියෙනවා වගුවේ මෙහි මධ්‍යාගයේ 15 කියලා. ඉතින් එහෙමනම් අපිට කරන්න වෙන්නේ මොකද්ද? යම් පන්ති ප්‍රාන්තරයක මධ්‍ය අගයෙන් උපකල්පිත මධ්‍යන්‍ය අඩු කරන්නට ඕන. ඉතින් පළවෙනි තීරුවේ මධ්‍ය අගය 13යි. ඒ වගේම අපට උපකල්පිත මධ්‍යන්‍ය විදිහට මේ වගුවේ අරන් තියෙන්නේ 13. එහෙමනම් 13ෙන් 13ක් අඩු කරපුවාම අප ගමන තීරුව පළවෙනි කොටුවේ බිඳුවක් විදිහට සලකුණු කරලා තියෙන්න ඕන. ඉන් අනතුරුව ඔබට කරන්නට වෙන්නේ 18ෙන් එහෙම නැත්නම් 16 20 පන්ති ප්‍රාන්තරයේ මධ්‍යාගයේ 18යි කියලා මෙහි සඳහන් වෙනවා. එහෙමනම් ඔබට පුළුවන් 18ෙන් කීයද? 18ෙන් 13ක් අඩු කරන්න. අන්න ඒ විට අපගමනේ ලැබෙනවා කීයක් කියලාද? 5ක් කියලා. ඔන්න ඔය විදිහට ඒ ගැටලුවට පිළිතුරු සපයන්නට පුළුවන්. ඊළඟ ගැටලුව. පුනරීක්ෂණ පත්‍රිකා 83 6 වන ගැටලුව. රූපයේ දී ඇති දත්තානුව x ගේ අගය හොයන්න කියලායි ලැබෙන්නේ. ඔබට පේනවා රූපයට අවධානය යොමු කරපුවාම ඔබට ලැබිලා තියෙන්නේ සමදීපාද ත්‍රිකෝණයක්. ඉතින් සමදීපාද ත්‍රිකෝණයක් දැකපු ගමන් දැන් දුවල පුතාලට මතක් වෙන ප්‍රධානම ප්‍රමේය මොකද්ද? ත්‍රිකෝණයක පාද දෙකක් සමානයි නම් ඊට සම්මුඛව පිහිටන කෝණ දෙකේ අගය සමානයි කියන ප්‍රමේය. ඉතින් සමාන පාදයකට සම්මුඛව පිහිටන එක් කෝණයක් අංශක 50යි නම් ඉතිරි කෝණය එහෙම නැත්නම් ඉතිරි සමාන පාදයට සම්මුඛව පිහිටන ඒ කෝණයත් අංශක 50ක් වෙන්න ඕන. එහෙමනම් මෙම ත්‍රිකෝණයේ සලකුණු කරලා නැති අනිත් කෝණයත් අංශක 50ක් වෙන්න ඕන. එහෙමනම් අංශක 50 කෝණ දෙකක් සහ x කෝණය තියෙනවා. ඉතින් ඔබට ඊළඟට මතක් වෙන ප්‍රමේය මොකද්ද? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ 3යි කිය අංශක 180ක් බව. එහෙමනම් ඔබට මෙන්න මේ විදිහට සමීකරණයක් ලියන්නට හැකියාව තියෙනවා. 50 ධන 50 ධන x සමානයි අංශක 180යි. හේතුවත් අවශ්‍ය නම් ලියන ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. ඉතින් ඔබට සිද්ධ වෙනවා මොකද්ද? 50වත් දෙකක අගය 180ෙන් අඩු කරන්න. 180ෙන් 100ක් අඩු කරපුවාම x ගේ පිළිතුර ලැබෙනවා. එහෙනම් x ගේ පිළිතුර කීයද? x ගේ පිළිතුර 80ක් විදිහට ලැබිලා තියෙනවා බලන්නකො. එහෙමනම් 6 වන ගැටලුවට පිළිතුර x සමානයි අංශක 80යි. 7 වන ගැටලුව. A හා B ලක්ෂ එකිනෙකට සෙන්ටිමීටර 6ක් දුරින් පිහිටා ඇත. AC සමානයි BC වනසේ C ලක්ෂයේ පතය දල රූප සටහනකින් දක්වන්න. දැන් මෙන්න මෙතනදී වැදගත් කාරණාවක් කියනවා, දල රූප සටහනකින් දක්වන්න. මේ වෙලාවේදී ඔබට කවකටු අවශ්‍යම නැහැ. කැමති නම් ඔබට භාවිත කරන්නත් පුළුවන්. දල සටහනක් අඳින්න කියන්නේ. ඒ වගේම මෙතන AB කියන්නේ සෙන්ටිමීටර 6ක් එකිනෙකට දුරින් පිහිටි අචල ලක්ෂ දෙකක්. ඒ වගේම මෙතනදී අමුතු දෙයක් කියනවා, AC සමානයි BC වනසේ චලනය වන C ලක්ෂයේ පතය. මේ ඔබට නොකිය කියන්නේ, එහෙම නැත්නම් වෙනත් ක්‍රමයකින් කියන්නේ, A සහ Bට සමදුරින් චලනය වන ලක්ෂයක පතය. අචල ලක්ෂ දෙකකට සමදුරින් චලනය වන ලක්ෂයක පතය. ඉතින් ඔබට මූලික පත හතර ගැන හොඳ අවබෝධයක් තියෙන්නට ඕන. අචල ලක්ෂ දෙකකට සමදුරින් පිහිටන ලක්ෂයන්ගේ කුලකය, එහෙම නැත්නම් සමදුරින් පිහිටන ලක්ෂයක පතය අපි දන්නවා ලම්බ සමච්ඡේදකය බව. එහෙමනම් ඔබ මෙතනදී දල සටහනක් අඳින්නට ඕන ලම්බ සමච්ඡේදකය. මේ දල සටහන අඳිද්දී ඔබ අනිවාර්යයෙන්ම ලකුණු කරන්නට ඕන ලම්බ සමච්ඡේදකයේ දල සටහන ඇඳයින් පස්සේ A සහ B රේඛාව හරියටම දෙකට මැදින් කැපෙන බව දක්වන සංකේතය දක්වන්නට ඕන. ඒ වගේම ඔබ නිර්මාණය කරපු වෙන තව ඔබ ඇඳපු ලම්බ සමච්ඡේදකය AB රේඛාවත් එක්ක අංශක 90කින් පිහිටන බවට දක්වන ඍජු කෝණය දක්වන සංකේතයත් ඔබ අනිවාර්යයෙන්ම ලකුණු කරන්න ඕන. අන්න ඒ වෙලාවේදී තමා ඔබ ඇඳපු දල සටහන සම්පූර්ණ වෙන්නේ. කොහොම වැදගත් කාරණා දෙකක් විභාගයේදී මතක තියාගන්න. එහෙමනම් අපි බලමු 8 වන ගැටලුව. ලඝු x පාදයට 36 සමානයි y නම් x හා yට ගැළපෙන අගය යුගලයක් ලියන්න. ඉතින් පුතේදුවේ දැන් මෙන්න මේ වෙලාවේදී අපට පූර්ණ සංඛ්‍යාත්මක අගයන් ගන්නවා නම් වඩා වාසි. 36 කියන්නේ කාගේ හරි ඵලයක්ද කියලා මතක් කරවුතින් ඔබට බොහොම ලේසියෙන් x සහ yට අගයන් හොයාගන්න පුළුවන්. ඔබ දන්නවා 36 කියන්නේ 6 දෙවන බලය. එහෙමනම් හයේ දෙවන බලය සමානයි 36 කියන එක අපි ලඝු වලට පරිවර්තනය කරමු. කොහොමද එන්නේ? ලඝු හයේ පාදයට 36 සමානයි 2 කියලායි එන්නේ. මම නැවත කියන්නම් අවශ්‍ය නම් ලියා ගන්න. ලඝු 6 පාදයට ලඝු 6 පාදයට 36 සමානයි 2. එහෙමනම් මෙන්න මේ විදිහට අපි මෙයව පරිවර්තනය කරපුවාම x සඳහාගේ 6 විදිහටත් y සඳහාගේ 2 විදිහටත් ඔබට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙමනම් අපි බලමු නවවන ගැටලුව. නවවන ගැටලුවේ තියෙන්නේ වීජීය භාග සුළු කිරීම. පළමුවන වීජීය භාගයේ තියෙනවා 12m යට 7a ගුණ කිරීම 14a වර්ගය යට 8m න්. ඉතින් ඔබට පුළුවන් මුලින්ම සංඛ්‍යාත්මක අගයන් සරල කරන්න. මම මෙහෙම පටන් ගන්නම්. 12ට 4ව 3යි, ඒ වගේම 8ට 4ව 2යි. ඒ වගේම 14ට 7ව 2යි, 7ට 7ව 1යි. දැන් ඔබට මේ වෙද්දි ඉතිරි වෙලා තියෙන්නට ඕන හරේ දෙකේ ඉලක්කම. සරල වුණයින් පස්සේ 8 ගාව දෙකේ ඉලක්කමක් ඉතුරු වෙලා ඇති. එහෙමනම් අන්න ඒ හරය පවතින දෙකට 14 ගාව තියෙන දෙකේ ඉලක්කම 14 වෙනුවට සරල වෙලා ආපු දෙකේ ඉලක්කම සරල කරලා දාන්න පුළුවන්. ඒ වගේම ලවයේ තියෙන m'ට හරේ තියෙන m අකුර සුළු කරලා දාන්නත් පුළුවන්. ඒ වගේම හරේ තියෙනවා a අකුරක්, ඒ වගේම ලවයේ තියෙනවා a වර්ගයක්. එහෙමනම් a අකුරට a වර්ගයේ පවතින එක a එකක් සරල කරලා දාන්න පුළුවන්. මේ විට ලවයේ ඉතුරු වෙන්නේ 3 සහ a. ඒ වගේම හරේ ඉතුරු වෙන්නේ n පමණයි. එහෙමනම් ඔබට ලැබෙන පිළිතුර මොකද්ද? 3 a බෙදීම n. එහෙමනම් මම නැවතත් කියන්නම් නවවන ගැටලුවට පිළිතුර 3 a බෙදීම n. මම කියපු සුළු කිරීමට වඩා වෙනස් සුළු කිරීමකින් මේ ගැටලුව ඔබට විසඳීමේ නිදහස තියෙනවා. ඊළඟ ගැටලුවට අපි අවධානය යොමු කරමු. පුනරීක්ෂණ පත්‍රිකා 83 10වන ගැටලුවටයි දැන් ඔන්න අපි පිවිසලා තියෙන්නේ. මේ වෙලාවේදී අපට ලැබෙනවා ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක්. සාධක හොයන්නයි ලැබෙන්නේ. බලමු මොකද ප්‍රකාශනය කියලා. x වර්ගය -5x -24. දැන් මේ වෙලාවේදී x වර්ගයේ සංගුණකය 1 වන නිසා, නියත පදයේ -24 වන නිසා ඔබ බලන්නට ඕන -24 ලැබෙන්නටත් ඕන යම් සංඛ්‍යා දෙකක් ගුණ වුණහම. ඒ වගේම ඒ සංඛ්‍යා දෙක එකතු වුණහම x ගේ සංගුණකය වන 5ක් එකතුව විදිහට ලැබෙන්නට ඕන. එහෙමනම් ඔබට මතක් කරගෙන යන්නට වෙනවා 24ේ සාධක. මම අවශ්‍ය සාධකේ විතරක් ගන්නම්. 8 වරක් 3. 8 වරක් 3 24යි. ඒ වගේම දැන් මේ වෙලාවේදී ඍණ 24ක් තියෙන නිසා x අපි තෝරගන්න ඉලක්කමක් අනිවාර්යෙන් ධන වෙන්නට ඕන. අනිත් ඉලක්කම ඍණ වෙන්නට ඕන. ඒ වගේම දෙන්න එකතු වුණාම ධන 5ක් එන්නනම් විශාල ඉලක්කමට ධන සංකේතය දෙන්නත් ඕන, කුඩා ඉලක්කමට ඍණ සංකේතය දෙන්නත් වෙනවා. එහෙමනම් අපිට තෝරගන්නට වෙන්නේ ධන 8 ගුණ කිරීම ඍණ 3. ඒ දෙන්න එකතු වුණාම ධන 5ක් ලැබෙනවා. ඒ සංඛ්‍යා දෙක ගුණ වුණාම ඍණ 24ක් ලැබෙනවා. එහෙමනම් ඔන්න අපි සුදුසුම සාධකය තෝරගත්තා. එහෙමනම් මම x වර්ගයේ ධන 5x ඍණ 24 කියන ප්‍රකාශනය මෙන්න මේ විදිහට ලියනවා. x වර්ගයේ ධන 8x ඍණ 3x ඍණ 24. පද තුනක් තිබ්බ එක පද හතරකට අපි ප්‍රසාරණය කරගත්තා. ප්‍රකාශයට හානියක් නොකර. එහෙමනම් ඔබට මේ විදිහට ලියා ගත්තාම මුල් පද දෙකේ පොදුයි x. එහෙනම් x ඉවතට ගත්තාම වරහන තුල ඉතුරු වෙනවා x ධන 8. ඒ වගේම දැන් දෙවණියට ඉතිරි වෙලා තියෙන පද දෙක තමයි ඍණ 3x ඍණ 24. දැන් කලින් වරහන තුල තියෙන x ධන 8ක්. පද දෙකම ධන. හැබැයි දෙවණියට තියෙන ඉතිරි වෙලා තියෙන සාධක හොයන්න ඉතිරි වෙලා තියෙන පද දෙකේ දෙන්නම ඍණ. එහෙමනම් වරහන තුලට ධන ලකුණු ගන්න නම් ඔබ දන්නවා කරන්නට ඕනද? ඍණ 3 තමයි මේ පද දෙකෙන් ඉවතට ගන්න. අන්නේ එවිට වරහන තුල x ධන 8 විදිහට තියන්නට පුළුවන්. එහෙමනම් දැන් මේ වෙද්දි පිළිතුර මෙන්න මේ විදිහට ලියවිලා තියෙනවා. x වරහන් x ධන 8 වරහන් වහලා ඍණ 3 වාරයක්, ඒ කියන්නේ වරහන් ආරම්භ කරලා x ධන 8 වරහන් වහලා. එහෙමනම් දැන් ඔබට පේනවා පද හතරක් තිබ්බ එකන පද දෙකක් වෙලා. මොකද අපි දන්නවනේ ඍණ හෝ ධන සංකේතයකින් තමා වීජ්‍ය ප්‍රකාශනයක පදවින් වෙන්නේ කියලා. එහෙමනම් මේ පද දෙකෙන් පොදු පදයක් තියෙනවා. ඒ තමා වරහන් තුල තියෙන x ධන 8. එහෙමනම් x ධන 8 ඉවතට ගත්තාම නැවත ඉතිරි වෙනවා x ඍණ 3ක්. එහෙමනම් 10 වන ගැටලුවට දැන් පිළිතුර පැහැදිලි ඇති. 10 වන ගැටලුවට එනවා x ධන 8 වාරයක් x ඍණ 3 කියලා සාධක දෙක. එහෙමනම් දැන් අපි බලමු 11 වන ගැටලුව. පැයට කිලෝමීටර 100ක ඒකාකාර වේගයෙන් දහවන යවන මෝටර රථයකට කිලෝමීටර 20ක් යාමට ගතවන කාලය මිනිත්තු වලින් සොයන්න. මිනිත්තු වලින් තමයි අහන්නේ. ඉතින් ඔබ දන්නවා වේගයට අදාළ සමීකරණ එහෙම නැත්නම් සූත්‍රය. වේගය සමානයි දුර වේදීම කාලය. පොතේදුවේ මෙතන අහන්නේ කාලයනේ. මං අන්නේ ඒ නිසා මේ සමීකරණේ කාලය උක්ත කරගන්නවා. එහෙමනම් ඔබට මෙන්න මේ සමීකරණය නැවත සකස ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මොකද්ද? කාලය සමානයි දුර බෙදීම වේගය. දැන් මං මෙන්න මේ දුර බෙදීම වේගය කියන එකට දීලා තියෙන දත්ත වලින්ම අගයන් ආදේශ කරනවා. දුර සඳහා, ඒ කියන්නේ ලවයට කිලෝමීටර 20කුත්, හරයට වේගය සඳහා පැයට කිලෝමීටර 100කුත් ආදේශ කරනවා. ඒකත් එක්කම ආදේශ කරන්න. ඔබ ලියලා නැත්නම් පැත්තකින් ලියලා ඒ විදිහට ආදේශ කරන්න. එවිට ඔබට කිලෝමීටර වලට කිලෝමීටර සරල වෙලා යනවා. එතකොට හරේ තියෙනවා පැයට, ඒ කියන්නේ ත්‍රිණ එක. ඒ වගේම 20ට 20 1යි 100ට 20 5යි කියලා සරල කරන්න පුළුවන්. ඔබ දන්නවා ඍණ සාධකයක් පරස්පරය ගත්තාම ඍණ නැති වෙලා යනවා. එහෙමනම් ත්‍රිණ එක ලවයට ගද්දී පැය විදිහට එනවා. දැන් එහෙමනම් මෙන්න මෙතනදී සුළු වුණාම එනවා පැය පහෙන් එකක්. පැය පහෙන් එකක්. නමුත් ඔබින් අහන්නේ මිනිත්තු වලින්නේ. එහෙමනම් ඔබ දන්නවා පැයට මිනිත්තු 60ක් නිසා පහෙන් එක 60න් ගුණ කරන්න ඕන. පහෙන් එක 60න් ගුණ කරපුවාම 5ට 5ව 1යි 60ට 5ව 12යි නිසා ඔන්න ඔබට පිළිතුර ලැබිලා තියෙනවාද කියලා බලන්න. 11 වන ගැටලුවට මිනිත්තු 12ක්. එහෙමනම් කාර්යපත්‍රිකා 83 11 වන ගැටලුවට පිළිතුර මිනිත්තු 12යි. එහෙමනම් අපි 12 වෙනි ගැටලුවට අවධානය යොමු කරමු. මම මීට පෙර වැඩසටහන කිරීත් සම්පූර්ණයෙන්ම ජාමිතීය කිටි ගැටලු සම්බන්ධ පුනරීක්ෂණ පත්‍රිකා අංක 2ක් කතා කරා. ඉතින් දැනුත් ලැබිලා තියෙන්නේ පුනරීක්ෂණ පත්‍රිකාවේ ජාමිතීය ගැටලුවක්. ඕ කේන්ද්‍රය වූ වෘතයේ දී ඇති තොරතුරු ඇසුරින් x සහ y අගයන් සොයන්න. දැන් මම ඔයගොල්ලන්ට මේ කියන කොටස් වලට විතරක් අවධානය යොමු කරන්න. අංශක 35 කෝණය සහ x විදිහට දක්වලා තියෙන කෝණයට අවධානය යොමු කරන්න. ඔබට පේනවා එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. ඉතින් ඔබ දන්නවා එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ අගයෙන් සමාන බව. එහෙමනම් ඔබට පිළිතුරු ලියන්න පුළුවන් x සමානයි අංශක 35යි එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. ඒ වගේම x සහ y අතර අපූර්ව සම්බන්ධයක් තියෙනවා. මොකද්ද? කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය පරිධිය මත ආපාතනය කරන කෝණයෙන් දෙගුණයක්. ඉතින් x වල අගය අංශක 35යි නම් x වගේ දෙගුණයක් නෙවයි. එහෙනම් ඔබට ලිව හැකියි y සමානයි 2යි. හේතුව ලියනවා කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය පරිධිය මත ආපාතනය කරන කෝණයෙන් දෙගුණයක් නිසා. එහෙමනම් y ට ලැබෙනවා 35 ව 2ක්. එහෙමනම් y සඳහා අගය අංශක 70ක් විදිහට ලැබෙනවා. ඊළඟට තියෙන්නේ 13 වන ගැටලුව. 13 වන ගැටලුවේ තියෙන මෙන්න මෙහෙම දෙයක්. න්‍යාස දෙකක් අඩු කරන්න. මෙම න්‍යාස දෙක දෙකේ එක ගණයේ න්‍යාස. මුලින්ම x හා y යගේ හොයන්න තියෙන්නේ. ඔබ දන්නවා න්‍යාස දෙකක් අඩු කරද්දී එකතු කරද්දී මොකද කරන්න ඕන? අනුරූප අවයවය අනුරූප අවයවයත් එක්ක එකතු වෙනවා. එහෙම නැත්නම් අඩු වෙනවා. එහෙමනම් මට මුලින්ම මෙන්න මෙහෙම සමීකරණයක් හදාගන්නට පුළුවන් නේ අනුරූප අවයව සලකලා. ඍණ 3 අඩු කිරීම බිඳුව සමානයි y. මම නැවත කියන්නම් මේ පාඩම හුඟක් වෙලාවට බොහොමයක් ශිෂ්‍යෝ මේ විදි කරලා නැති වෙන්නට පුළුවන්. මම ආයෙ කියන්නම් ඍණ 3 අඩු කිරීම බිඳුව සමානයි y. එහෙමනම් බොහොම සරල සමීකරණයක් ලැබෙන. එහෙනම් y සමානයි ඍණ 3යි කියලා පිළිතුර ලබා ගන්න පුළුවන්. එහෙමනම් ඊළඟ සමීකරණය ඍණ 2 ඍණ x සමානයි 4යි. ඍණ 2 ඍණ x සමානයි 4යි. ඉතින් අපි යම් රූපාවයවනි සලකන්නේ. එහෙමනම් අපිට මෙන්න මේ සමීකරණය විසඳපුවාම x සමානයි කීයක්ද ලැබෙන්නේ? ඍණ 6ක් විදිහටත් පිළිතුර ලැබෙනවා. එහෙමනම් අපි 14 වෙනි ගැටලුවට අවධානය යොමු කරමු. බලමු පොඩ්ඩක් ගැටලුව කියවලා. වැඩකින් හරි අඩක් නිම කිරීමද මිනිසුන් 6 දිනකට දින 4ක් ගත විය. ඉතිරි වැඩ කොටස, ඒ කියන්නේ තව භාගයක් ඉතුරුයිනේ. ඉතිරි වැඩ කොටස නිම කිරීමට තවත් මිනිසුන් දෙදෙනෙකු යදවහොත් එම වැඩ කොටස නිම කිරීමට ගතවන දින ගණන සොයන්න. එහෙමනම් අපි මුලින්ම බලමු වැඩකින් අර්ධය මිනිස් දින කීයක්ද කියලා. මිනිසුන් 6 දිනක් දින 4යි නම් 6 වරක් 4 24යි. මිනිස් දින 24ක් තමා මෙම වැඩෙන් අර්ධය. එහෙමනම් තව ඉතුරුයි වැඩ කරන්න කොච්චරක්ද? මිනිස් දින 24ක්. දැන් ඉතිරි වැඩය කරන්න තවත් මිනිසුන් 2 දිනෙකු ගේනවා. ඒ කියන්නේ හිටපු 6 දෙනයි අලුතෙන් ගෙනාපු දෙන්නයි එකතු වුනහම මිනිසුන් 8 දෙනෙක් මේ කාර්ය කිරීමට සූදානම්. එහෙමනම් මිනිස් දින 24 සඳහා මිනිසුන් 8 දෙනෙක් ඉන්නවා. එහෙනම් ගතවන දින ගණන හොයන්න මොකද කරන්න ඕන? මිනිස් දින 24 සමානයි මිනිසුන් 8 දෙනා ගුණ කිරීම x. අන්න ඒ විදිහට සමීකරණයක් ගොඩනගා ගන්න පුළුවන්. එහෙමනම් ඔබට සිදු වෙනවා මොකද්ද? මිනිස් දින 24 බෙදන්න මිනිසුන් 8 දෙනාගෙන්. අන්න ඒ විදිහට පිළිතුර ලැබෙනවා කීයක්ද? දින 3ක් විදිහට. එහෙමනම් 14 වෙනි ගැටලුවට පිළිතුර කීයද? දින 3යි. ඊළඟට තියෙන්නේ අසමානතාවයක් විසඳන්න. මෙම කාර්යපත්‍රිකාවේ 15 වෙනි ගැටලුවට තියෙන්නේ අසමානතාවයක් විසඳන්න. ඉතින් අසමානතාවයක් විසඳද්දී ඔබට මතක් වෙන්නට ඕන වැදගත්ම කාරණාව මොකද්ද? අසමානතාවයක ලකුණෙහි පැත්ත මාරු වෙන්නේ ඍණ සංඛ්‍යාවකින් ගුණ කර විත හෝ බෙදූ විට පමණි. ඍණ සංඛ්‍යාවකින් ගුණ කරෝතින් බෙදුවතින් විතරයි ඒ අසමානතාවයේ ලකුණ මාරු වෙන්නේ. දැන් එහෙමනම් බලමු මේ අසමානතාවයට අවධානය යොමු කරලා. 5x ඍණ 9 විශාලයි හෝ සමානයි 2x ධන 3. ඉතින් අපිට මේ අසමානතාවයේ මුලින්ම කරන්නට වෙන්නේ x සහිත පද අසමානතාවයෙන් එක පැත්තකට, සංඛ්‍යාත්මකාගයන් අසමානතාවයෙන් අනෙක් පැත්තට ගමු. මං මේ නිසා මුලින්ම කරන්නේ 5x තියෙන පැත්තට වම් අත පැත්තේ තියෙන ධන 2x ගෙනියනවා. ඉතින් මේ විදිහ සිද්ධ වෙන්නේ දෙපැත්තටම ඍණ 2x එකතු කිරීම. ඍණ සංඛ්‍යා එකතු වුණා අඩු වුණා කියලා අසමානතාවයේ ලකුණ මාරු වෙන්නේ නැහැ. එහෙමනම් මට ලියන්නට පුළුවන් 5x ඍණ 2 විශාලයි හෝ සමානයි 3 ධන වම් අත පැත්තේ තිබුණ ඍණ 9 දකුණු අත පැත්තට ගෙනියනවා ඒ විට ධන 9ක් වෙනවා. දැන් එහෙමනම් ඔබට මෙන්න මේ අසමානතාවය මෙන්න මේ විදිහට ලියවිලා තියෙන්නට ඕන. 5x ඍණ 2 විශාලයි හෝ සමානයි 9 ධන 3. එහෙමනම් පිළිතුර ලැබෙනවා 3x විශාලයි හෝ සමානයි 12යි. එහෙනම් අපිට දැන් ඊළඟට සිද්ධ වෙන්නේ 3x ගෙන් x වක්ත කරගන්න 3ෙන් බෙදන්න ඕන. එහෙමනම් 3ෙන් බෙදපුවාම අසමානතාවයේ ලකුණ මාරු වෙන්නේ නැහැ. මොකද ධන 3ෙන් තමා බෙදන්නේ. එහෙමනම් පිළිතුර ලැබෙනවා x විශාලයි හෝ සමානයි 4යි. x කියන පැත්ත විශාලයි හෝ සමානයි 4යි. ඔන්න ඔය විදිහට 15 වෙනි ගැටලුවට පිළිතුර ලැබෙනවා. එහෙමනම් අපි 16 වෙනි ගැටලුවට අවධානය යොමු කරමු. 16 වෙනි ගැටලුවේ x හි අගය ABC ඇසුරින් ප්‍රකාශ කරන්න. මේ වගේම ගැටලුවක් මට මතකයි 9 ශ්‍රේණියේ වගේ තිබුණා. හරි. එහෙනම් අපි ගැටලුවට අවධානය යොමු කරමු. මේ ගැටලුව විස්තර කරන්න ලේසි වෙන්න පුතේදී ඔයගොල්ලෝගේ කාර්යපත්‍රිකාවේ මෙන්න මේ විදිහට ත්‍රිකෝණ සහ ඒ රේඛා නම් කරගන්න කියලා කියනවා. ඔබට රූප සටහනේ සිම්පල් ඒ විදිහට පෙන්වන ශීර්ෂය, ඒ කෝණය පෙන්වන තැන ශීර්ෂය ඒ විදිහටත්, B විදිහට පෙන්වන සිම්පල් B විදිහට පෙන්වන කෝණයේ ශීර්ෂය B විදිහටත්, ඒ ත්‍රිකෝණයේ එතකොට ඉතිරි වෙන ශීර්ෂය C විදිහටත්, ඒ C පාදය දික් කරගෙන යද්දී x ගාව තියෙන ඒ ශීර්ෂය එහෙම නැත්නම් ඒ ලක්ෂය D විදිහටත්, AD දික් කරපුවාම කෙළවරේම E විදිහටත් ලකුණු කරගන්න. අන්න ඒ විදිහට ලකුණු කරගත්තාම මට මෙන්න මේ දේ කියන්න පුළුවන්. පොඩ්ඩක් අවධානය යොමු කරගන්නකෝ ABC ත්‍රිකෝණයට සහ දික් කරන ලද AC පාදයට. අන්න එවිට ඔබට ප්‍රමේයක් මතක් වෙනවා. මොකද්ද? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකයි කියට සමානයි. එහෙමනම් මට මෙන්න මේ විදිහට අපි සංකේත දාගත්ත විදිහට BCE කෝණයේ අගය මට ලියන්න පුළුවන් සිම්පල් A දන B කියලා. එහෙමනම් ඔන C ගාව තිබ්බ කෝණය මට ගන්න පුළුවන් A දන B කියලා. ඊළඟට කුඩා ත්‍රිකෝණයට අවධානය යොමු කරපුවාම ඔබට ඉහත ප්‍රමේයටම අනුව ඔබට කියන්න පුළුවන් x සමානයි C දන මීට ස්වල්ප වේලාවකට කලින් හොයාගත්ත කෝණීය අගය A දන B. එහෙමනම් x කියන අගය ඔබට ලැබෙන්න ඕන x සමානයි A දන B දන C. මේ වෙලාවේදී ABC පදමාරු වෙලා තිබ්බා කියලා ගැටලුවක් නැහැ. ඔන්න ඔය විදිහට 16 වන ගැටලුවට පිළිතුරු හොයන්න පුළුවන්. 17 වන ගැටලුව ත්‍රිකෝණමිතිය ආශ්‍රිත ගැටලුවක්. මූලික අර්ථ දැක්වීම පිළිබඳ දැනුම තමයි මෙහිදී අහන්නේ. මුලින්ම අහනවා ත්‍රිකෝණයේ පාද ඇසුරින් sin θ සඳහා ප්‍රකාශනයක් ලියන්න කියලා. ඉතින් අපි කොහොමද ත්‍රිකෝණමිතික අනුපාත සඳහා ඒ පාද අතර සම්බන්ධතාව මතක තියාගත්තේ? sin නම් සක, cos නම් බක, tan නම් සබ, එක එකනට ආවේනික ක්‍රම. කොහොම වුණත් sin θ සඳහා අපට අවශ්‍ය වෙනවා සම්මුඛ පාදයේ සහ කර්ණය. සම්මුඛ පාදයේ කර්ණයෙන් බෙදුන අවස්ථාවේ තමයි sin අනුපාතය ලැබෙන්නේ. එහෙමනම් මෙන්න මේ θ කෝණයට සාපේක්ෂව මම ඔන්න පාද ටික නම් කරනවා, ඔබත් රූප සටහනේ නම් කරගන්න. θ කෝණයට සාපේක්ෂව θට ඉදිරියෙන් තියෙන සම්මුඛ පාදය. අන්නේ ඒ නිසා AC මේ අවස්ථාවේදී සම්මුඛ පාදය වෙනවා. ඉතින් කර්ණය බොහොම ලේසියිනේ. ඍජු කෝණී ත්‍රිකෝණයට ඉදිරියෙන් එහෙම නැත්නම් සම්මුඛව පිහිටන පාදය තමයි කර්ණය. මේ අවස්ථාවේදී කර්ණය AB. එහෙමනම් ඉතිරි වෙලා තියෙන බද්ධ පාදය BC. අපෙන් අහන්නේ sin θ. sin නම් සක කියලානේ මතක තියාගත්තේ. අනේ නිසා සම්මුඛ පාදය කර්ණයෙන් බෙදන්න ඕන. එහෙමනම් මේ අවස්ථාවේදී සම්මුඛ පාදයේ AC, කර්ණය AB. එහෙමනම් ඔබට පිළිතුර ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. sin θ සමානයි AC බෙදීම AB කියලා. ඔන්න ඔය විදිහට ඒකේ පළවෙනි කොටස පිළිතුරු ලියන්න පුළුවන්. එහෙමනම් අපි දෙවන කොටසට යන්. දෙවන කොටස කියන්නේ AC බෙදීම AB මගින් දැක්විය හැකි ත්‍රිකෝණමිතික අනුපාතය නම් කරන්නේ. AC කියන්නේ රූප සනහන්ට අනුව සම්මුඛ පාදය. ඒ වගේම AB කියන්නේ කුමක්ද? කර්ණය. ඉතින් මේ පෙර ගැටලුවමනේ නේද? එහෙනම් අපිට ලියන්න පුළුවන් මේ වෙලාවේ ත්‍රිකෝණමිතික අනුපාතය නම් sin. නමුත් අපිට ලියන්න වෙන්නේ AC සමානයි AB sin θ කියලා. එහෙමනම් අපි 18 වන ගැටලුවට අවධානය යොමු කරමු. ඕ කේන්ද්‍රය වූ වෘතයේ AB ජායකි. ඒ ජායේ E කියන්නේ මධ්‍ය ලක්ෂයේ බව ඔබට දත්ත විදිහට සටහන් කරලා තියෙනවා. රෝම ඉලක්කම් 1 යටතේ අහන ගැටලුව OE හා AB අතර සම්බන්ධය ලියන්න. OE හා AB අතර සම්බන්ධය. ඉතින් ඔබට මතක් වෙන්නට ඕන මේ ජ්‍යාමිතික ගැටලුවක් වන නිසා 10 ශ්‍රේණියේදී ඉගෙනගත්ත ජ්‍යාමිතික ප්‍රමේය. වෘත්තයක ජායක මධ්‍ය ලක්ෂයේ සිට කේන්ද්‍රයට අඳින සරල රේඛාව එම ජායට ලම්බකව පිහිටයි. නැවත මං කියන්නම්. වෘත්තයක ජායක මධ්‍ය ලක්ෂයේ සිට කේන්ද්‍රයට අඳිනු ලබන රේඛාව එම ජායට ලම්බකව පිහිටයි. අන්න ඒ කරුණ මතකයි නම් ඔබට බොහොම පහසුවෙන් පිළිතුර ලියන්න පුළුවන් OE ලම්බයි AB කියලා. ඊළඟට රෝම ඉලක්කම් 2 අන්න ඒ කරුණම පදනම් කරගෙන මෙහෙම කියනවා. OBE ත්‍රිකෝණයට අවධානය යොමු කරත් OBE ත්‍රිකෝණයට අවධානය යොමු කරපුවාම ඔබට දකින්නට ලැබෙන්නේ දැන් කුමන ත්‍රිකෝණයක්ද? ඍජු කෝණී ත්‍රිකෝණයක්. ඉතින් ඍජු කෝණී ත්‍රිකෝණයක පාද අතර සම්බන්ධතා මතක් විද්දී ඔබට මතක් වෙන්නේ පයිතගරස් සම්බන්ධය. එහෙමනම් අන්න එයයි මේ වෙලාවේදී දීලා තියෙන්නේ. OB වර්ගය කර්ණය වෙනවනි. මං කියපු ත්‍රිකෝණී OB වර්ගය සමානයි OE වර්ගය ධන එහෙමනම් ඉතිරි පාදේ EB වර්ගය විදිහට ඒ ස්තන පුරවන්න පුළුවන්. ඔන්න ඔය විදිහට 18 වන ගැටලුවට අපි පිළිතුරු ලබා ගත්තා. එහෙමනම් 19 වන ගැටලුව. බීජීය ප්‍රකාශනයක් සුළු කරන්න තියෙන ඉතින් ඔබ දන්නවා සජාතීය පද තමයි මෙතනදී සුළු වෙන්නේ කියලා. එහෙමනම් මෙතනදී තියෙනවා x සඳහා බීජීය භාග දෙකක්. බලමු x බෙදීම 4ට එකතු කරන්න වෙන්නේ x බෙදීම 2ක්. ඉතින් ඔබ දන්නවා x බෙදීම 2ක් කියන්නේ x බෙදීම 4 ඒවා 2ක්. x බෙදීම 2 කියන්නේ x බෙදීම 4 ඒවා 2ක්. එහෙමනම් x බෙදීම 4 ඒවා 2කට x බෙදීම 4 ඒවා 1ක් එකතු වෙනවා කියන්නේ x බෙදීම 4 ඒවා 3ක්. මනෝමයෙන් හදන විදිහ මම මේ ඔබට පැහැදිලි කරන්නේ. එහෙමනම් x පද දෙක එකතු වුනහම ඔබට ලැබෙනවා 3x යට 4ක්. ඒ වගේම y පද දෙක නම් බොහොම පහසුයි අපට මේ වෙලාවෙ එකතු කරන්න. ඍණ y ට ධන 4y තමා සුළු වෙන්නේ. ඍණ y ට ධන 4y. ඉතින් ඔබ දන්නවා සංකේත වෙනස් නම් මේ දෙන්න අඩු වෙනවා. එවිට ලැබෙනවා 3x විශාල බීජීය පදයේ අගය දානවා. එහෙමනම් ධන 3y තමා ලැබෙන්නේ. එහෙමනම් අවසන් පිළිතුර 3x බෙදීම 4 ධන 3y විදිහට අපට ලැබෙන්නට ඕන. එහෙමනම් 20 වන ගැටලුවට අපි අවධානය යොමු කරමු. අද දවසේ අපි සාකච්ඡා කරන්නේ කාර්යපත්‍රිකා 83. එම කාර්යපත්‍රිකා 83 20 වන ගැටලුවට තමා මේ අවධානය අපි යොමු කරන්නේ. මම නැවත මතක් කරන්නේ වැඩසටහනේ මැදදී යම් දරුවෙක් සම්බන්ධ වුණොතින් ඔවුන්ගේ දැනගැනීම සඳහා බලමු. ක්‍රීඩා කණ්ඩායමක් ඊළඟ තරගයෙන් ජය ගැනීමේ සම්භාවිතාවය 5/3 බව ක්‍රීඩා පුහුණුකරු පවසයි. ඒ අනුව කණ්ඩායමේ එම තරගයෙන් පරාජය වීමේ සම්භාවිතාවය කීයද කියලයි අපෙන් අහන්නේ. අපිට මෙතනදී උපකල්පනය කරන්න වෙනවා මේ තරඟය ජය පැරදුමකින් තොරව අවසන් වන අවස්ථාවක් නොමැති බව. ඔබට මතකයට එන්නට ඕන සම්භාවිතාවයේ මෙන්න මෙහෙම සූත්‍රයක් අපි ගොඩනගා ගන්නවා. PA - සමානයි 1 - PA. ඔන්න ලියා ගන්න හුඟක් ශිෂ්‍යෝ මේ විදිහ මේ කොටස කරලා නැතුව ඇති කියලා මම විශ්වාස කරනවා. PA - සමානයි 1 - PA. දැන් මේ වෙලාවේදී තරඟයේ ජය ගැනීමේ හැකියාව අපි A කියලා සිද්ධිය කර දැම්මොත් PA සමානයි 5/3ක් වෙනවා. එහෙමනම් පරාජය වීමේ සම්භාවිතාවය ඔබට සිද්ධ වෙනවා 1/5/3ක් අඩු කරන්න. ඉතින් මේක ප්‍රායෝගිකවත් දන්නවා. තරඟ පහකින් 3ක් ජය ගැනීමේ හැකියාව තියෙනවා නම් තරඟ පහකින් 2ක් පරාජය වීමේ හැකියාව තියෙනවා. එහෙමනම් මෙහි පිළිතුර ගන්න පුළුවන් කීයද? 5/2 කියලා. ඔබට කැමති ආකාරයකින් මේ සඳහා පිළිතුර ලබා ගන්නට පුළුවන්. එහෙමනම් මෙතනින් පසුව පුනරීක්ෂණ පත්‍රිකා අංක 83 ප්‍රශ්න 20ක් අපි සාකච්ඡා කරලා ඉවරයි. මෙතනින් පසුව තියෙන්නේ ව්‍යුහගත රචනා ප්‍රශ්න ටික. බලමු. එක්තරා පරීක්ෂණයකදී අයදුම්කරුවන් ලබාගත් ලකුණු පිළිබඳ තොරතුරු ජාල රේඛයේ දැක්වේ. දැන් ජාල රේඛයට ඔබ හොඳින් අවධානය යොමු කරන්න ඕන. මේ ජාල රේඛයේ 10 20 30 විදිහට තමා ලකුණු දීලා තියෙන්නේ. ඒ කියන්නේ පන්ති පළල සමානයි. ඒ වගේම අයදුම් කරුවන් ගණන 4 8 12 16 විදිහට 4න් 4 දක්වලා තියෙනවා. ජාල රේඛය ඇසුරින් සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්න. ෆෝමියුලා කන් 1 යටතේ ලැබෙන ගැටලුව. ඉතින් ජාල රේඛයේ ඇසුරින් සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳිද්දී ඔබට සිද්ධ වෙනවා මුලින්ම මේ වගේ ජාල රේඛයක ස්තම්භවල මධ්‍ය ලක්ෂ ලකුණු කරගන්න. ඒ වගේම බිංදුව 10 අතර ඒ කියන්නේ 5 කියන ස්ථානයත් ඔබ ලකුණු කරගන්න ඕනේ. ඒ ලක්ෂයත් ලකුණු තීරුවේ ලකුණු කරගන්නට ඕන. ඒ වගේම 80න් පස්සේ තියෙන 80යි 90යි තීරේනේ. අන්න ඒකෙත් බිඳුවට අදාළව 80 90 එයාගේ මධ්‍ය ලක්ෂය ආකර ගන්න ඕන. දැන් ඔන්න ඔබ ස්තම්භවල මධ්‍ය ලක්ෂ ටිකත් ලකුණු කරගන්න. ඒ වගේම x අක්ෂය මත 5 සහ 85 කියන ලක්ෂ දෙකත් ලකුණු කරගන්න. අන්න ඉන්න අනතුරුව ඒ ලක්ෂ අනුපිළිවෙලින් යා කරන්න. ඔබ හැම වෙලේම අවධානය යොමු කරන්නට ඕන ජාල රේඛය ඇසුරින් සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින වෙලාවේදී ඔබ අතින් ඉවත් වෙන ත්‍රිකෝණයක වර්ගඵලයට සමාන කොටසක් ඊට පල්ලැහින් ලැබිලා තියනවාද කියලා. මං කියන කාරණාව පැහැදිලි ඇති. ඔබ අතින් කැපිලා අයින් වෙන ජාල රේඛයේ කැපිලා අයින් වෙන ත්‍රිකෝණාකාර කොටසක් ඊට පල්ලැහින් ලැබිලා තියනවාද කියන එක. ඉතින් මේක බොහොම ඉහළට ඉගෙන ගන්නට වෙන පාඩමක්. සංඛ්‍යානීය පාඩම. ඉතින් ඒ සඳහා මෙතන අද වැඩසටහනට සම්බන්ධ වෙන බොහෝ ශිෂ්‍යයින්ට වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද විශ්වවිද්‍යාල දීපවා සංඛ්‍යානීය තාම ගැඹුරට හදාරන්න පුළුවන් හරි වටිනා විෂයක් කියන දේ ඔබට මතක් කරනවා. අන්න ඒ විදිහට ලකුණු කරගන්නට පුළුවන්. ඊට පස්සේ කියනවා රෝමි ලක්කන් 2. ජාල රේඛයේ දැක්වෙන තොරතුරු ඇසුරින් වගුව සම්පූර්ණ කරන්න. දැන් මේ වගුවේ තියෙන්නේ සංඛ්‍යාතය සහ සමුච්චිත සංඛ්‍යාතය. ඔබ දන්නවා සංඛ්‍යාතයෙන් සමුච්චිත සංඛ්‍යාතය ගන්න කොහොමද? සංඛ්‍යාතය මුල්ම සංඛ්‍යාතය සමග ඊළඟට තියෙන සංඛ්‍යාතය එකතු වුනහම සමුච්චිතය ලැබෙනවා. දැන් මම ඒක මෙන්න මේ විදිහට කියන්නම්. අපි මුලින්ම සංඛ්‍යාතයේ තීරයට පුරවගෙන යමු. ඔන්න ජාල රේඛයෙන් තමයි අපිට දත්ත ගන්න තියෙන්නේ. මුලින්ම තියෙන්නේ 10ත් 30ත් අතර ඉන්න අයදුම් කරුවන් ගාන හොයන්න. 10ත් 30ත් අතර බලන්න. 10ත් 20ත් අතර අයදුම් කරුවන් හතරක් ඉන්නවා. ඒ වගේම 20ත් 30ත් අතරත් අයදුම් කරුවන් හතරක් ඉන්නවා. එහෙමනම් 10ත් 30ත් අතර ඉන්න මුළු අයදුම් කරුවන් ගණන 8යි. අන්න ඒ නිසා පළවෙනි හිස්තැනට කීයද 8ක් ලැබෙන්නේ. ඊළඟට ඔබට දීලා තියෙනවා 30ත් 40ත් අතර අයදුම් කරුවන්, එහෙම නැත්නම් සංඛ්‍යාතය 6ක් විදිහට. ඒ වගේම ඊළඟට ඔබට ලැබෙනවා 40 50 අතර. ඉතින් ඔබ ඒ ස්තම්භයට අවධානය යොමු කරපුවාම ඔබට පැහැදිලිවම පේනවා 40 50 අතර අයදුම් කරුවන් 12යි. ඊළඟට 50 60 අතර ස්තම්භයට අවධානය යොමු කරෝතින් අයදුම් කරුවන් 8ක් විදිහටත්, 60 70 අතර අයදුම් කරුවන් 4 දිනක් විදිහටත් ලැබෙනවා. ඉදිරි හිස්තැන පුරවලා තියෙනවා. ඊළඟට ඔබට සකස් කරන්න තියෙන්නේ සමුච්චිත සංඛ්‍යාතය. එහෙමනම් මම කිව්වා සංඛ්‍යාත එකතු කරමින් එකතු කරමින් යන්නට වෙන්නේ සමුච්චිත සංඛ්‍යාතය ගන්න. මුලින්ම 10ත් 30ත් අතර 8යි කියලා ඔන්න වගුවේ දක්වලා තියෙනවා. ඒ 8ට 30ත් 40ත් අතර ඉන්න 6 දෙනා එකතු වෙන්න ඕන. එහෙමනම් 8යි 6යි එකතු වුනහම 14යි. ඊළඟට 14යි ඔබ පුරවපු 12යි එකතු වුනහම අන්න 26 ලැබිලා තියෙනවා. ඊළඟට 26ත් සමග 50 60 සංඛ්‍යාතය වෙන 8 එකතු කරපුවාම, ඒ කියන්නේ 26ට 8ක් එකතු කරපුවාම 34කුත්, 34ට නැවත 4ක් එකතු කරපුවාම 38කුත් ඉන්න අනතුරුව ඔබට පැහැදිලි වෙනවා 38ට 2ක් එකතු කරපුවාම 40ක් විදිහටත් ලැබෙනවා. ඔන්න අපි දැන් සමුච්චිතයේ තීරය සකස් කරගෙන ඉවරයි. ඊළඟට බලමු වගුවේ තොරතුරු නිරූපණය කිරීම සඳහා සමුච්චිත සංඛ්‍යාත වක්‍රයක් අඳින්න. ඉතින් පුතේ දුවේ මේ වෙලාවේදී අපට ලකුණු සඳහා යොදා ගන්නට වෙන්නේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රයේ x අක්ෂය. ඒ වගේම y අක්ෂය අයදුම් කරුවන් සඳහා අපි යොදා ගන්නවා. y අක්ෂය අපි මොකද කරන්නේ? අයදුම් කරුවන් සඳහා යොදා ගන්නවා. දැන් මේ වෙලාවේදී අපට සමාන පරතර තියෙන විදිහට යොදා ගන්නට වෙනවා. මේක සාමාන්‍ය පෙළ දිනම් ඔබට ප්‍රස්ථාර කොළයක් මුද්‍රණය කරලා ඒ මත තමයි හුඟක් වෙලාවට අඳින්න වෙන්නේ. ඉතින් අපි මෙන්න මේ විදිහට ඇඳගෙන යද්දී ඔබ සමාන පරතර වලින් 10 20 30 40 මේ විදිහට 90ට යනකන්, එහෙම නැත්නම් 80ත් ප්‍රමාණවත් 80ට යනකන් x අක්ෂය මත අගයන් ලකුණු කරගන්න. ඒ වගේම මෙතනදී වඩා සුදුසුයි මං හිතන්නේ 40ක් තියෙන නිසා 4න් 4 හෝ ඔබට ඉඩ තියෙන විදිහට ඔබගේ කොලේ ඒ සංඛ්‍යාතයත්, එහෙම නැත්නම් සමුච්චිත සංඛ්‍යාතයත් ලකුණු කරගන්න. ඉන් අනතුරුව ඔබට සිද්ධ වෙනවා කොහොමද? මෙතනදී බිඳුවක් තියෙන්නේ, කියන්නේ බිඳුවත් 10ත් අතර කිසිම අයදුම් කරුවෙකු නැහැ. ලකුණු ලබාගෙන නැහැ. එහෙමනම් ඔබට සමුච්චිත සංඛ්‍යාතය පටන් ගන්නට වෙන්නේ 10 ළඟ බිඳුව. ඒ කියන්නේ 10 බිඳුව කියන අක්ෂය තමා මුලින්ම ඔබ සලකුණු කර ගන්නට වෙන්නේ. ඉන් අනතුරුව 38 කියන ලක්ෂය. දැන් මේ ඛණ්ඩාංක තලයක් නම් මම කියන විදිහට 38 කියන ලක්ෂය. ඊළඟට 40014 කියන ලක්ෂය. ඊළඟට 50 26. ඊට පස්සේ 60 34, 70 38, ඊට පස්සේ 80 ගාවට 40. ඉන් අනතුරුව ඔබට ඔය ලක්ෂ සුමටව යා කරන්න වෙනවා. සාමාන්‍යයෙන් ආසන්නව S අකුරක හැඩයට තියෙන විදිහට තමයි අපි සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්නේ. ඔන්න ඔය විදිහට අපිට සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ගන්නට පුළුවන්. ඊළඟට 4 වන ගැටලුවයි. එම වක්‍රය ඇසුරෙන් ඉහළම ලකුණු ලබාගත් 25 ඉහළම ලකුණු ලබාගත් 25 තෝරා ගැනීම සඳහා ගත යුතු අවම ලකුණ සොයන්න. මේ සඳහා කරන්න ඕන ඔබ ඇඳපු සමුච්චිත සංඛ්‍යාතේ. දැන් මෙතන ඉන්නවානේ සියලුම ආයුධම් කරුවන් කීයද? 40 දෙනෙක් ඉන්නවා. එහෙමනම් වැඩිම 25 කියන්නේ 30ත් 40ත් අතර. එහෙම නැත්නම් 30 සිට 40 තෙක් ඉන්න ආයුධම් කරුවන්. එහෙමනම් ඔබට සිද්ධ වෙනවා සමුච්චිත සංඛ්‍යාතේ 30 කෙලින් තිරස් රේඛාවක් ඇඳලා සමුච්චිත සංඛ්‍යාත වක්‍රයේ ඡේදනය වුණාම එතනින් 15ට සිරස්ව 15ට රේඛාවක් ඇඳපුවාම ඔන්න x අක්ෂය මත ඔබට අගයක් ලැබෙනවා. අන්න ඒ අගය තමයි අපි තෝරගන්න අවම අගය. ඉතින් ඔය ඔබ සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ඇඳලා බලන්න ඔබට ලැබෙන අගය කීයද කියලා. එහෙමනම් අපි ඊළඟට කාර්යපත්‍රිකා අංක 83 විවගත රචනා දෙවන ප්‍රශ්නයට අවධානය යොමු කරමු. දෙවන ප්‍රශ්නයේ තියෙනවා එක්තරා පළාත් පාලන ආයතනයක් තම බල ප්‍රදේශයේ දේපළ සඳහා 108ක වරිපණම් බද්දක් අය කරයි. වාර්ෂික වටිනාකම රුපියල් 25000ක් ලෙස තක්සේරු කළ දේපළක් සඳහා පළමු ප්‍රශ්නය අපින් අහනවා. වාර්ෂික වරිපණම් බදු ප්‍රමාණය සොයන්න. ඉතින් ඔබ දන්නවා මෙහි තක්සේරු වටිනාකම රුපියල් 25000යි නම් අපට සිද්ධ වෙනවා 25000 108ෙන් ගුණ කරන්න. මොකද 100ක් විදිහට තක්සේරු කරා නම් යම් දේපලක් අපට රුපියල් 8ක බද්දක් ගෙවන්න වෙන නිසා. එහෙමනම් 108 නම් 25000ට අපි මේක සුළු කරමු. සුළු කරපුවාම ඔබට ලැබෙනවා පිළිතුර කීයක් විදිහටද? පිළිතුර රුපියල් 2000ක් විදිහට ලැබෙනවා. එහෙමනම් ඔන්න ව්‍යුහගත දෙවන ප්‍රශ්නයේ පළමු ගැටලුවට පිළිතුර රුපියල් 2000යි. කාර්තුවකට ගෙවිය යුතු වරිපණම් බදු මුදල. ඉතින් ඔබට මතක තියාගන්නට වෙන වැදගත් කාරණාවක් තමයි වසරකට කාර්තු 4යි. කාර්තුවට මාස 3යි. දැන් අපි වසරටම මේ වෙද්දී අපට ගෙවන්නට සිද්ධ වෙලා තියෙනවා වරිපණම් බදු මුදල විදිහට රුපියල් 2000ක්. එහෙමනම් ඒ රුපියල් 2004න් බෙදන්නට සිද්ධ වෙනවා කාර්තුවකට ඔබ ගෙවිය යුතු බදු මුදල හොයන්න. එහෙමනම් කාර්තුවකට ගෙවන්න වෙන බදු මුදල කීයද? රුපියල් 2004න් බෙදුවාම රුපියල් 500ක් විදිහට ඒ ගැටලුවට පිළිතුර ලැබෙනවා. B ගැටලුව. එම දේපලෙහි වාර්ෂික තක්සේරුව ඊළඟ වර්ෂයේ 120කින් වැඩි කර වරිපණම් බදු ප්‍රතිශතය 7 දක්වා අඩු කරන ලදී. දේපලේ තක්සේරු වටිනාකම වැඩි කරලා වරිපණම් බදු මුදල අඩු කරලා තියෙනවා. බලමු පළමු ගැටලුවට අවධානය යොමු කරලා. දේපලෙහි නව වාර්ෂික තක්සේරු වටිනාකම කීයද කියලා අහනවා. ඒ කියන්නේ රුපියල් 100ක් විදිහට යම් දේපලක් තිබුණා නම් මේ වර්ෂයේදී තව රුපියල් 20කින් වැඩි කරනවා. ඒ කියන්නේ 100 විදිහට කලින් වර්ෂයේ තිබ්බ දේපලක් මේ වර්ෂයේ තක්සේරුව 120ක් වෙනවා. එහෙමනම් ඔබට සිද්ධ වෙනවා රුපියල් 25000 ගුණ කරන්න 100ට 120ෙන්. එහෙම නැත්නම් 100ට 20ෙන් ගුණ කරලා ඒ නාගේ එකතු කරත් ප්‍රශ්නයක් නැහැ. එවිට මේ නව වර්ෂය සඳහා තක්සේරු වටිනාකම විදිහට ලැබෙනවා රුපියල් 30000ක්. ඊළඟ රෝම ඉලක්කන් දෙක ගැටලුවට කියනවා පළාත් පාලන ආයතනයේ නව වෙනස් කිරීම නිසා දේපල සඳහා ගෙවිය යුතු වරිපණම් බද්ද වැඩි වූ ප්‍රතිශතය සොයන්න. එහෙමනම් අපට මුලින්ම සිද්ධ වෙනවා දැන් රුපියල් 30,000ක් ලෙස තක්සේරු කරපු දේපලේ සඳහා ගෙවිය යුතු බදු මුදල. එහෙමනම් 30,000 ගුණ කිරීම 107. එවිට ඔබට සිද්ධ වෙනවා වසරක් සඳහා දැන් නව තක්සේරු වටිනාකම යටතේ රුපියල් 2,100ක් ගෙවන්න. එහෙමනම් කලින් වසරට වඩා ඔබට සිද්ධ වෙලා තියෙනවා රුපියල් 100ක් වැඩිපුර ගෙවන්න. කලින් වසරට වඩා රුපියල් 100ක් බදු වශයෙන් ගෙවන්නට සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අපෙන් අහන්නේ ගෙවිය යුතු වරිපණම් බද්ද වැඩි වූ ප්‍රතිශතයෙන්. කලින් වසරට වඩා රුපියල් 100කින් වැඩි වෙලා. කලින් වසර බදු මුදල රුපියල් 2000යි. එහෙනම් 2000ට 100 නම් 100ට 100න් අපට ගුණ කරන්න වෙන්නේ. අන්න එවිට ලැබෙනවා පිළිතුර කීයද? 100ට 5ක් විදිහට. ඉතින් ඔන්න ඔය විදිහට කාර්යපත්‍රිකා අංක 83 ඉතා දීර්ඝ කාර්යපත්‍රිකාවක් අපි අද දවසේ සාකච්ඡා කරලා ඉවරයි. ඉතින් මේ පැයකට ආසන්න කාලය තුල ඔබ මාත් එක්ක එකතු වෙලා ඔබේ දැනුමට බුද්ධියට යමක් ලබා ගත්තා නම් එය තමා අපගේ සතුට. ඒ වගේම මම වැඩසටහන ආරම්භයේදී මතක් කරපු එක ශිෂ්‍යෙක් ඔහුට පුළුවන් වුණා නම් පළමු වසරේ අසමත් වෙච්ච විභාගය සඳහා ඊළඟ වසරේදී ඒ සාමාර්ථයක් ගණිතයේ විෂයට ලබා ගන්න ඔබට නොහැකි වෙන්න හේතුවක් නැහැ. ඔබට අවශ්‍ය නිවැරදි මඟ පෙන්වීමක් යටතේ ඉතා වැදගත් වන උත්සාහය. ඉතින් හොඳ උත්සාහයක් ඇතුව රජරට අපේ දුවල පුතාලා මේ ළඟ එන සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉතා හොඳ ලකුණක් ලබා ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද ගුරු ගෙදර වැඩසටහනින් ඔබගෙන් නික්ම යන්නටත් මට අවසර. ඉතින් එහෙනම් ආදරණීය දුවේ පුතේ ඔයගොල්ලෝ හැමෝටම සුභ රාත්‍රියක් ආයුබෝවන්. අපි නැවත දවසක